අද සෙනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී ඇරෑපොළ ජාතික පාසලේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී කියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසප්පුරි සංච වෝ භික්ඛවේ දේසිස්සාමි අසප්පුරිසේන අසප්පුරිසතරංච සප්පුරිසංච සප්පුරිසේන සප්පුරිසතරංච තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමි තී. හිරු සදහම් උදෑසන මේ කාල වේලාව තුලදී උතුම් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මය ශ්‍රවණය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන අපේ වැඩිහිටි ආච්චි අම්මලා සියලා අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලා චූටි දුවල පුතාලා ආදී කොටගත් සැදැහැවත් වාසනාවන්ත කාරුණික පින්වතුනි, ඔය ඇත්තන්ට මේ උදා වුණේ ඉතාම ලස්සන දවසක්. නිවාඩු දවසක් නිසා මේ වේලාව තුළ අපේ දරු පැටවුන් ටිකත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ටිකක් ශ්‍රවණය කරන්න. බොහොම ලෙංගතුව තමයි මේ හිරු FM නාලිකාව හරහා මේ වේලාව තුළ මේ දරුව ටිකත් එකතු වෙන්නේ. වැඩිහිටි පිරිසත් ඒ වගේම තමයි. පින්වතුනි, මේ ජීවිතය තුළ අපි බුඩා කය ඇසුරු කිරීමට යොමු වෙනවා. එතකොට මේ සමාජයේ ගත කරනකොට උපන් වෙලාවේ ඉඳන් මරණ මොහොත දක්වාම අපි ගොඩා කය ඇසුරු කරනවා. ඒක සමහරක් අයට උපන් වෙලාවේ මරණයට පත්වෙන්න පුළුවන්. ඒ වගේම ළමා වියේදී, තුරුණු වියේදී, වැඩිහිටි වියේදී, මාළු වියේදී මේ කුමන හෝ අවස්ථාවක මරණයට පත්වෙන්න පුළුවන්. උපතේ ඉඳන් මරණය දක්වා අපිට ගොඩාක් අය දකින්න ලැබෙනවා. ඉපදුණු ගමම්ම අපිට වෛද්‍ය වෘත්තියේ නියැලෙ නැත්තන් හෝ ඒ රෝහල් කාර්ය මණ්ඩලයේ ඇත්තන් හෝ ඒ කවුරු හරි උපන් ස්ථානයේ ගැවසෙන පේන්න තියෙන අය ඇසෙන් පෙනෙනවා නම් රූපයක් විදියට අපි හඳුනා ගන්නවා මෙවැනි රූප පවතිනවා කියන එක. ඒ අය ආමන්ත්‍රණය කරන දේවල් කියන වදන් අපේ දෙසවන හරහා මනසට යොමු වෙනවා. ආන්න ඒ වචන අපි භාවිත කරන්න යොමු වෙනවා. එතකොට චූටි දරු පැටියේ කැටියට ඉපදුණු වෙලාවේ ඉඳන් වචන පාවිච්චි කිරීම හරහා වෙන්නේ මුලින්ම හැඬීම. හැඬීම් ආදී දේවල් මගින් අපි යම් යම් ප්‍රතිචාර දැක්වීම සිද්ධ කරනවා. ඒ හරහා තමන්ගේ මේ ලෝකයේ බලාපොරොත්තු වන දෙමව්පියන් දෙපළ කවුද, ආන්න ඒ දෙදෙනා තමන්ට එතෙන්දි මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන දෙමව්පියන් හරහා ජීවිතය අපි ජීවත් වීමට ගෙවාගෙන යනු ලබනවා. මේ ගෙවන ජීවිතය තුළ ඊළඟට සහෝදර සහෝදරියන් විදියට සමහරක් වෙලාවට ජීවිතේට හම්බ වෙනවා. ඊළඟට තමන්ගේ යාළු මිත්‍රාදීන් විදියට මුණ ගැහෙනවා. තවත් ගෙදර හැටියට ආච්චි අම්මලා සීයලා වැඩිහිටි පරම්පරාවන් නෑදෑයන් පවුලේ ඥාති මිත්‍රාදීන් විදියටත් බොහෝ දෙනෙක් ජීවිතේ මුණ ගැහෙනවා. පාසල් වියට එළඹීමත් සමගම පාසලේ යහළු යෙහෙළියන් ගුරුවරුන් වැඩිහිටියන් හිතවතුන් විදියට බොහෝ පිරිසක් හමු වෙනවා. සමාජයේ තුල මිත්‍රයින් විදියට වැඩිහිටියන් විදියට බොහෝ පිරිසක් අපේ ජීවිතයට අපිට හමු වෙනවා. ඊළඟට තවත් කවද මුණගැහෙන්නේ තවත් එහාට ගියාම වැඩිහිටියන් විදියට විතරක් නෙවෙයි තවත් අපේ ජීවිතයට බොහෝ පිරිස් ලං වෙමින් පවතිනවා. තුරුණු වියට ආවාම මිත්‍රාදීන් වගේම බොහෝ පිරිස් අපේ ජීවිතයේ හම්බ වෙනවා. රැකියා මට්ටමට ගියාම රැකියාවේ ප්‍රධාන නිලධාරීන් වගේ අය. ඒ වගේම තමන් එක්ක එක හා සමානව සේවය කරන අය. තමන්ට වඩා ක්‍රියාකාරීත්වය තුළින් නිලතලයෙන් ටිකක් අඩු අය. ඒ වගේ තමන්ගේ තත්ත්වය අනුවත් පිරිස් මුණ ගැහෙනු. වැඩිහිටි වියට එළඹුණාම විවිධ අය හමු වෙනවා. අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය තුළ බොහෝ පිරිස් අපේ ජීවිතය තුළ බද්ධ වෙලා පවතිනවා, හමුවෙමින් පවතිනවා. වයසට ගිය වෙලාවේ තමන්ගේ ජීවිතය තුළ බොහෝ පිරිස් මුණගැහෙනවා. හුදෙකලාව මකා දමන් විවිධ පිරිස් මුණගැහෙනවා. ඒ වගේම ආගමික සිද්ධස්ථාන, ආගමික කටයුතු, සංස්කෘතිකමය කටයුතු, උත්සවවාදී අවස්ථාවන්වලත් හමු වෙනවා. රාජ්‍ය පාලනය, දේශපාලනමය වශයෙනුත් හමු වෙනවා. විදේශීය ගත වුණාම විදේශ රටවල ඉන්න බොහෝ පිරිස් අපිට හමු වෙන ඔවුන්ගේ ක්‍රියාකලාපයන් හමු වෙනවා. මේ ජනමාධ්‍ය හරහා හරි, ටෙලිනාට්‍ය මගින් හරි, විවිධ වැඩසටහන් මගින් හරි, එහෙම නැත්නම් විවිධ දේවල් හරහා අපේ ජීවිතයට බොහෝ පිරිස් ඇසෙන් හෝ කනින් හෝ නාසයෙන් හෝ විවිධ මේ පංච ඉන්ද්‍රියන් මගින් අරමුණු හරහා ග්‍රහණය කරගන්නවා. මේ ඔක්කොම අත්දැකීම් ගොඩක්. අපි ජීවිතේ මොහොතක් මොහොතක් ක්ෂණයක් ක්ෂණයක් ගානේ ඇති කරගන්නේ අත්දැකීම් සම්භාරයක්. අපේ ජීවිතේ හැම දෙයක්ම තීරණය වෙන්නේ එතකොට අත්දැකීම් මත. අත්දැකීම් මත තමයි ජීවිතේ ගොඩක් ගෙවාගෙන යන්නේ. හිඳ මේ දරුවන්ට අධ්‍යාපනයේ විදියට ලබා දෙන දැනුම, ආකල්ප, කුසලතා හා පුරුදු කියන මේ පරමාර්ථ හතර, මේ දේවල් ගත්තාම අපේ අරමුණු මෙන්න මේකට යොමු කරන්නයි දරුවෙක්ව. ඒව ඇති කර ගැනීම හරහා අපිට කොච්චර දේවල් මුණ ගැහෙනවද? අධ්‍යාපනයේ ලබා දීමේ ක්‍රියාකලාපය තුලත් ගුරුවරුන් විදියට හරි, යාළු මිත්‍රාදීන් විදියට හරි, සමාජයේ වැඩිහිටියන් හරහා හරි, එහෙම නැත්නම් ගෙදර උදවිය හරි, විවිධ තැන්වලින් අපි බොහෝ දැනුම, ආකල්ප, කුසලතා පුරුදු ඇති කර ගන්නවා. පොතපතේ දැනුම විතරක් නෙවෙයි, පරිබාහිරව ඇසෙන් දකින, කනෙන් ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, ශරීරයට දැනෙන මේ ඉන්ද්‍රියන් හරහා ගෝචර වන අරමුණු හරහා හැම වෙලාවෙම ලබාගන්නේ දැනුම, ආකල්ප, කුසලතා පුරුදු තමයි අපි ප්‍රගුණ කරන්නේ. එතකොට දුවේ පුතේ, අම්මේ තාත්තේ, අපේ ජීවිතය තුළ අපිට කොච්චර දේවල් ඇති කරගන්න වෙනවද සමාජයත් එක්ක ගැටෙනකොට? ඉපදිලා අවුරුදු 100ක් ජීවත් වෙන තැනැත්තෙක් නම් එයාගේ ජීවිතය තුළ මොනතරම් පිරිසක් ආශ්‍රය කරන්න හම්බෙනවද? මොනතරම් ප්‍රමාණයක් අත්දැකීම් ලැබිලා තියෙනවද? මොනතරම් ප්‍රමාණයක් තමන්ගේ ජීවිතයට කුසල අකුසල විදිහට එකතු කරගෙන තියෙනවද? මොනතරම් ප්‍රමාණයක් කෙලෙස් විදිහට එකතු කරලා තියෙනවද? එතකොට හිතන්න, අපේ ජීවිතේ ගෙවාගෙන යන මේ ගමන තුළ අපි කොච්චර දේවල් කරලා තියෙනවද කියලා හිතන්න. කොච්චර දේවල් ලබාගෙන තියෙනවද කියලා හිතන්න. කොච්චර දේවල් බලාපොරොත්තු වෙලා තියෙනවද කියලා හිතන්න. ආන්න පින්වතුනි, මේ ජීවිතයේ අත්දැකීම් තමයි අපි ගොඩාක් ඉඳලා තියෙන්නේ. අත්දැකීම් මත තමයි ජීවිතේ ගෙවලා තියෙන්නේ. අත්දැකීම් මත තමයි ජීවිතේ හැම දෙයක්ම ලබාගෙන තියෙන්නේ. පොඩි කාලේ ඉඳන් වැඩියෙන්ම අපි වෙලා තියෙන්නේ සතුටු විඳේකද, නැත්තං ශෝකයයි පරිදේවයයි දුකයි දොම්නසයි උපායාසයයිද? සුසුම් හෙලහෙලා කල්පනා කර කර හිටියේකද කරේ? එහෙම නැත්තං හිනා වෙලා සතුටින් විනෝද වුණ එකද කරේ? ඒ වගේම කෑ ගහලා අඬපු එකද කරේ? කඳුළු පෙරාගෙන අඬ අඬා හිටියේකද වැඩියෙන්ම කරේ? හිනාවක් නැගිලා බොහොම සන්තෝෂෙන් හිටපු එකද වැඩියෙන්ම සිද්ධ වුණේ? දුකද දැනුනේ, සතුටද දැනුනේ, සැපද දැනුනේ? කලකිරුණු ස්වරූපයේද ජීවිතේ වැඩියෙන්ම තිබුණේ? එහෙම නැත්තං ලස්සන ජීවිතයක් අපි ගෙවාගෙන ගියේ. සතුටද ඇති වුණේ. හිතේ නිකන් කලකිරිලා උපරිම තත්ත්වයට වෙහෙසට පත් වුණු වෙලාවල් සියල්ල අමතක වෙලා යන වගේ මානසික දුර්වලතාවයන් ඔබේ ජීවිතේ පැන නැංගද නැද්ද කියලා හොඳට හොයලා බලන්න. මේ කාරණේ කියනකොට නිකන් අතීතයේ ආවර්ජනය කරලා බැලුවොත් ඔබට වැටහෙයි වැඩියෙන් අපේ ජීවිතේ ගෙවිලා තියෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සතුට කියන කල්ප මාත්‍රයයි ලැබලා තියෙන්නේ. සතුට සතුට කියා අල්ලාගත්ත සතුට තුලම තිබුණේ මහා දුක් කන්දරාවක් ගොඩක් ගොඩ ගාගෙන තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සතුට හොයනකොට අපේ ජීවිතයේ සතුට ලබා ගන්න නම් ඒ සතුට ලබා ගැනීමේ පරිසරයත් වැදගත්. ඇසුරු කරන අයත් වැදගත්. ජීවිතයට එන අයත් වැදගත්. වැරදිලා හරි වැරදි කෙනෙක් ජීවිතයට ලං වුණොත් සතුට කියලා අල්ලගෙන තියෙන්නේ මහා දුක් ගොඩක් තමයි. ඒක නිසා පින්වතුනි මේ දුක් කන්දරාවෙන් මිදෙන්න නම් ආන් අපේ ජීවිතයේ සතුට තැනකට ගෙනියන්න නම් සත්පුරුෂයන් ආශ්‍රයය විතාම වැදගත්. සත්පුරුෂ හොඳ ගතිගුණ වලින් යුක්ත වූ තැනැත්තන්ගේ ඇසුර ඉතාම වැදගත්. මේ චූටි දරුවෝ වුණත් හොඳට තේරුම් ගන්න ඕනි කාරණේ තමයි අපේ ජීවිතයේ ලස්සන කරගන්න නම් හොඳ මිත්‍රාසේ ඉතාම වැදගත්. එක පන්තියක් නැති කරන්න චූටි දුවේ පුතේ දරුවෝ දෙන්නේ තුන්දෙනෙක් හිටියාම ඇති. වැරදි ක්‍රියාවන් කරන දෙන්නේ තුන්දෙනෙක් කාවොත් මුළු පන්තියම බැනුම් අහන තත්ත්වයට විනාශ වෙන තත්ත්වයට ගොඩාක් වෙලාවට අදපත් වෙනවා. එක ගෙදරක් නැති කරන්න එක අසත්පුරුෂ චරිතයක් හිටියාම ඇති. මුළු ගෙදරම අයගේ කීර්ති නාමය හොඳ ගතිගුණ සියල්ලම විනාශ කරලා දාන්න පුළුවන් සමහරක් වෙලාවට. මුළු ගමක් නැති කරගන්න ඒ වැරදි ක්‍රියාවන් කරන කීප දෙනෙක් හිටියාම ඇති. ඔවුන් ටික විසින් මුළු ගමම විනාශ කරලා දානවා. ඒ අය මුළු ප්‍රදේශයම නැති කරනවා. රටක් නැති කරන්න අසත්පුරුෂ ගතිගුණ වලින් යුක්ත අදහස් වලින් යුක්ත තැනැත්තෝ හිටියාම ඇති. රාජ්‍ය පාලනය කෙරුවාම ඇති. විවිධ ක්‍රියාවන් කෙරුවාම ඇති. ඒක තුල ඇති මුළු රටම නැති කරලා දාන්න. ලෝකයක් නැති කරන්න අසත්පුරුෂ ගතිගුණ වලින් යුක්ත කිසිම දේක කුසල අකුසල කර්මයන් පිළිබඳව දැනුමක් නැති මෙලොව ජීවිතයෙන් කවදා හරි අතහැරලා හැමෝම යන්න වෙනවා කියන එක අවබෝධයක් නැති අසත්පුරුෂ මිනිස්සු ටිකක් හිටියාම ඇති මුළු ලෝකෙම විනාශ කරලා දාන්න පුළුවන් විවිධ යුද්ධ උපක්‍රම හරහා හරි ජීවිත හානි කළා හරි. බලන්න සත්පුරුෂ භාවය හා අසත්පුරුෂ භාවයේ ස්වභාවය. සත්පුරුෂයෙක් නම් මුළු ලෝකෙම ලස්සන කරන්න පුළුවන්. අසත්පුරුෂයෙක් නම් එයා මොකද කරන්නේ මුළු ලෝකෙම විනාශ කරලා දාන්න පුළුවන්. ඒකේ මූලික ආරම්භය තමන්. තමන් තුල අසත්පුරුෂ ගති ලක්ෂණ නම් තියෙන්නේ ආන්න එයා මොකද කරන්නේ එයාගේ ජීවිතේ පළමුවෙන්ම එයා විනාශ කරගන්නවා. එයා කේන්ති අරගන්නවා නම් ලේ ධාතු අපිරිසිදු භාවයට පත් වෙනවා. ඒ අපිරිසිදු භාවයත් එක්කම මොකද වෙන්නේ? එයා නිරෝගී භාවය අහිමි කරගෙන රෝගාබාධයන්ට ලක්වුණු තැනැත්තෙක් බවට පත් වෙනවා, දුක් විපාක විඳිනවා. ඒ වගේම ලෝභී සාගත මෝහ සාගත සිතුවිලීන මේ අකුසල මූලයන්ම උද්දීපනය කරගෙන වැඩි දියුණු කරනවා නම් එයා තුල තියෙන අසත්පුරුෂ ගති ලක්ෂණ ඒ තුල නිර්මාණය වෙන්නේම විෂමකාරී වූ සමාජයක්. ඒක නිසා චූටි දුවේ පුතේ හොඳට තේරුම් ගන්න සත්පුරුෂ සමාජයක් ගොඩනගන්න නම් අපි සත්පුරුෂ ධර්ම අනුගමනය කරන්න ඕනි. සත්පුරුෂ ධර්ම කියන්නේ මොනවද? සත්පුරුෂයෙක් තුල තිබිය යුතු ගති ලක්ෂණ මොනවද? සත්පුරුෂයෙක් වීමට මං අනුගමනය කළ යුතු දේවල් මොනවද? ආන්න ඒක තියෙනවා කොහෙද? ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. උන්වහන්සේ දේශනා කරපු ධර්මය තුල මේ සත්පුරුෂ ගති ලක්ෂණයන් එකින් එක විස්තර කරලා තියෙනවා. ආනේ සත්පුරුෂ ගති ලක්ෂණ පිළිබඳව කාරණාවන් ටිකක් ඔය දරුවන්ට වැඩි හිටියයට දේශනා කිරීමට තමයි අද ධර්ම දේශනාවේ මූලික අරමුණ. මේ ධර්මයේ ඇසීම තුලින් මේ දරුව හැම දිනාටමත් වැඩිහිටි හැමෝටම බණ අහන අයටත් මේ සත්පුරුෂ ගුණධර්ම ප්‍රගුණ වේවා. ඒ තුලින් ලෝකය ගෘහස්තේ පටන් ලෝකය දක්වාම බබලවන ඉතාම වටිනා සත්පුරුෂ චරිතයක් නිර්මාණය වීමට විතරක් නෙවෙයි, මේ සත්පුරුෂ ගති ලක්ෂණ අනුගමනය කරලා සසරින් එතර වීමටත් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ සූත්‍රයේ කරුණු ටිකක් ඔය දරුවන්ට වැඩිහිටියන්ටත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්පුරුෂ ගුණධර්ම ඇතුළ සූත්‍ර ගණනාවක් තියෙනවා. එයින් එක සූත්‍රයක එන කාරණා ටිකක් තමයි, මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? අසප්පුරිසංච වෝ භික්කවේ දේසිස්සාමි. මහණෙනි, මම මේ අසප්පුරුෂයාගේ ගති ලක්ෂණ දේශනා කරනවා මුලින්ම කියලා. අසප්පුරිසංච, සප්පුරිසංච සප්පුරුෂේන සප්පුරිස තරංච, මේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අසත්පුරුෂයා හා සත්පුරුෂයා අතර ගති ලක්ෂණ වෙනස් වන ස්වරූපයෙන් දකින්න ලැබෙනවා. මේ බණ ටික අහන දුව පුතා, වැඩිහිටි අම්මා තාත්තා, මේ හැම කෙනාම තමන් ඇසුරු කරන අය තුළ මෙන්න මේ ගති ගුණ වලින් මොනවද තියෙන්නේ, ආන් ඒක හරහා හඳුනා ගන්න. ඔබ සත්පුරුෂයෙක්ද ඇසුරු කරන්නේ අසත්පුරුෂයෙක්ද? ඔබ තුල තියෙන ගතිගුණ සත්පුරුෂ ගතිද අසත්පුරුෂ ගතිද තියෙන්නේ කියලා හොඳ අවබෝධයෙන් යුක්තව අහන්න. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කතමෝච භික්කවේ අසත්පුරුෂෝ. මහණෙනි, මේ අසත්පුරුෂයා කියන්නේ කවුද? එද භික්කවේ ඒකච්චෝ අස්සද්දෝ හෝති. ආන්න පළවෙනියටම දක්වනවා, මෙලව සමහර පුද්ගලයෝ සදහා සිතක් නැති එතනැත්තෝ බවට පත් වෙනවා. මොකද්ද පුතේ සදහවත් භාවය කියලා කියන්නේ? සදහවත් භාවය කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් යුක්ත වූ තැනැත්තෙක් බවට පත් වෙන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් යුක්ත වූ තැනැත්තාගේ මූලිකම ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාස කිරීම. මේ ලෝකේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණා. උන්වහන්සේ මේ ලෝකේ බබලවීමට තමයි පහළ වුනේ. ඒ පහළ වෙලා ඒ ධර්මය දේශනා කරන්න තමයි බුදුහාමුදුරුවෝ මේ ලෝකේට පහළ වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඒ සත්පුරුෂ වූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට පහළ වුණා කියලා පළවෙනියටම පිළිගන්න ඕනි. අසත්පුරුෂයාගේ ගති ලක්ෂණයක් තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ බුදු රජාණන් වහන්සේ සරණ යෑම සිද්ධ කරන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ව පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට වන්දනාමාන කරන්නේ නැහැ. ගෞරව කරන්නේ නැහැ. බුදුහාමුදුරුවන් ප්‍රතික්ෂේප කරන ස්වභාවයට පත් වෙනවා. අද ගොඩාක් සමහරක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා මේ තාක්ෂණයේ දිනුව අතර විවිධ අය තමන්ගේ ජනප්‍රියතාවයට බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කිරීම හරහා, එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ට විවිධ දේවල් සිද්ධ කරමින් ක්‍රියාදාමයන්වල නියැලෙනවා. ඔවුන් දන්නේ නැහැ තමන්ගේ ජීවිතයේ අකටයුත්තකට වැරදි තැනකට අවසානයේ දුක් විපාක විඳින තැනකට ගෙනියනවා කියලා ඒ අයවත් දන්නේ නැහැ. පළවෙනිටම දේශනා කළේ බුදුහාමුදුරු ගැන විශ්වාසය ඇති කරගන්න කියන එක. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඒකයි. පාසල් තුල වුණත් උදෑසනම පංචශීලයේ පිහිටවනවා. නමුත් දරුවන්ගේ කිසිම හැකියාවක් හැදියාවක් ඇවිල්ලා නැහැ. පන්සල් සමාදන් වෙන වෙලාවල් වල සමහරක් වෙලාවට වෙනත් දේවල් කතා කර කර ඉන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන වෙලාවේ බුදුහාමුදුරුව සිහිපත් වෙනවා නම් දෝත නැත්තම් මේ අත් දෙක නලලට ගිහිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේයි මං සරණ යන්නේ කියන ආන්නේ හැඟීම හිත තුළ ධාරණය වෙන්න ඕනි. පන්සල් සමාදන් වෙන්න පූර්වයෙන් තිසරණයේ සරණ යනකොට තුන් වතාවක්ම මේ නලලට අත් දෙක ගිහිල්ලා ඒ හැඟීම ඇති කරගෙන එදා ජේතවනාරාමේ බුදුරැස් විහිදුවමින් වැඩ සිටියා වූ මේ ලංකා ධරණී තලයට තුන් වතාවක් වැඩියා වූ ඒ අපි වෙනුවෙන් මේ ඊතර වීමට ධර්මයේ දේශනා කළා වූ 84,000ක් ධර්මයේ බෙදා හැරියා වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම සරණ යන්නේ කියන හැඟීමෙන් යුක්තව සරණ යන්න ඕනි. දෙවනියට බලන්න ධම්මං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ සද්ධාව හඳුන්වන තැනදී දේශනා කරනවා සද්ධාති තථාගතස්ස බෝධි. ශ්‍රද්ධාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ පිළිබඳව අදහා ගැනීම, විශ්වාස කිරීම. භාග්‍යවතුන් වහන්සේ මා වෙනුවෙන් යමක් දේශනා කරන ලදද ආන්නේ දේශනා කරන ලද දේ අදහා ගැනීම, විශ්වාස කිරීම තමයි මම මොකද්ද මෙන්න මේ ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි. ඇයි ඒ ධර්මයේ සරණ යන්නේ? හැම වෙලාවෙම දුක, කනගාටුව, වේදනාව, සන්තාපය, ශෝකය වැනි දේවල් වලින් මාව පෙළෙනවා. නැවත භවයක් හටගන්නවා කියන්නේම ඇහි කඳුල ශෝකේ පරිදේවේ දුක දුම්න සුපායාසෙම එන්නේ. දායාද හැටියට එන්නේ මොයි ටිකමයි. ඒක නිසා මම මෙයින් මිදීමේ ක්‍රමවේදයක් ඕනි. මගේ ඇහි කඳුල, මගේ හදවතේ ශෝකය, මට දැනෙන වේදනාව, ඒ දුක කනගාටුව සන්තාපය නැති කරන දෙයක් තියෙනවා නම් ඒ ධර්මයේ පමණයි. ඒක නිසා අන්න කියනවා මම මේ ජීවිතේ මිදෙන්න නම් මේ නිරාමිස ප්‍රීතිය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒක ලබා ගන්න නම් මට ධම්මං සරණං ගච්ඡාමි. අතීතේත් මේ බුදුහාමුදුරුව සරණ ගිහිල්ලා මේ ධර්ම රත්නය අනුගමනය කරලා නිවන පසක් කරගත්ත උත්තමයන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගාණින් මේ සසර තුල නැත්තම් මේ භවය තුල නිර්මාණය වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙපස ආලෝකමත් කරමින් වැඩ ඉඳලා මාර්ග ඵලලාභී උත්තමයන් වහන්සේලා ඕන තරම් බිහි වෙලා තියෙනවා. ඒ පරම්පරාවෙන් පැවතගෙන එන උත්තරීතර වූ මහා සංඝරත්නයයි මම සරණ යන්නේ කියලා සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ඕනි. මේ බුදුන් සරණ යෑම, දහම් සරණ යෑම, සඟුන් සරණ යෑම යම් කිසි කෙනෙක් තුළ යුක්තයි නම් ආනයා ශ්‍රද්ධාවන්තයෙක් කියන එකයි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. දෝත නලලට අරන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුහාමුදුරුව හිතින්ම වාගෙන සරණ යනවනම් හැම වෙලාවෙම මතක් වෙන්නේ බුදුහාමුදුරුව නම් බුදුහාමුදුරුව මතක් වෙන වාරයක් ගානේ අකුසල චෛතසිකයක්, අකුසල ක්‍රියාවක් හිතට එනකොටම යා මොකද වෙන්නේ? මැඩ පවත්වා ගන්නවා. තමන්ගේ යාළුවා එවැනි ක්‍රියාවක් නියලෙන්න හදනවා නම් ওই දේවල් කරන්න එපා කියලා වළක්වා ගන්නවා. බලන්න කොච්චර ලස්සනයිද ජීවිතේ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලින් අපිට කියා දීලා තියෙන කාරණේ. මේක නේද අපි තේරුම් ගන්න ඕනි කාරණේ. ඒක නිසා ආන්න තේරුම් ගත යුත්තේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලින් තමයි අපි හැම දෙයක්ම බලන්න ඕනි. ඊළඟට බලන්න බුදුහාමුදුරන්ගේ දේශනාව තුළින් අපිට ඊළඟට දක්වනවා මොකද්ද දක්වන්නේ? මේ කර්මය කර්මඵලයේ විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. පූර්වයේ කරන ලද කුසල කර්මයන්ගේ විපාක ඇටියට හොඳ මනුසාත්මයක් ලැබුවා. ඒක නිසා මම මේ ලැබූ මනුසාත්මේ කවදාවත් විනාශ කරගන්නේ නැහැ, මේක නැති කරගන්නේ නැහැ කියන හැඟීමට යන්න ඕනි. හැබැයි ශ්‍රද්ධාවක් නැති තැනැත්තා මොකද කරන්නේ? අර බුදුහාමුදුරේ ධම්මරත්නයේ සංඝරත්නයේ සරණ ගියේ නෑ වගේම කවුද දන්නේ ඔය විපාක දෙනවද කියලා, කොහොම ඉපදුනාද කියලා කොහොමද විශ්වාස කරන්නේ? මේවා පිළිගන්න පුළුවන් දේවල්ද වගේ විවිධ මත දරාගෙන කටයුතු කරනවා. සමහර අය අපි අපායන්ට බය නැහැ කියන වගේ වදන් ප්‍රකාශ කරනවා, ක්‍රියා කරනවා. මෙතනින් එහාට මරණයට පත් වෙන්නේ නැහැ වගේ වැරදි ක්‍රියාවන් කරමින් හැසිරෙනවා. කර්මය, කර්මඵලය පිළිබඳව කිසිදු අවබෝධයක් නැතුව ක්‍රියා කරනවා. ආන්න එහෙම ක්‍රියා කරන නිසා ඒ අයට මොකද වෙන්නේ? ගොඩාක් දුක්ඛ සහගත ජීවිත ඇති කරගෙන ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ පින්වතුනි, එනම් ඒවැනි දේවල් වලින් අපේ හිත මුදවා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනි. නමුත් අසත්පුරුෂයා ලක්ෂණයක් තමයි මොකද්ද? අන්න කර්මය, කර්මඵලය විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට මේ ලෝකයේ විශ්වාස කරන්නේ නැහැ. පෙර ආත්මේ කරන ලද කුසල කර්මයන්ගේ විපාක හැටියට මනෝසාත්මයන් ලැබුවා කියලා කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. පෙර ආත්මේ කරන ලද කුසල කර්මයන්ගේ විපාක හැටියට මනුස්සාත්මයන් ලැබුවා කියලා හිතන්නේ නැහැ. ඒ වගේම පෙර ආත්මේ කරන ලද යම් යම් කර්ම හේතු කොටගෙන මේ ජීවිතේ ගෙවනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. එහෙම විශ්වාස නොකළාම මොකද්ද වෙන්නේ? මේ ලෝකයේ විශ්වාස නොකළාම මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන විදියට ස්කන්ධ පහක එකතුවක් විදියට විශ්වාස කරන්නේ. පුද්ගලවාදයක් ඇති කරගෙන, මමය මාගේ කියන හැඟීමක් ඇති කරගෙන, මේ ලෝකයේ මම ගොඩාක්කල් ජීවත් වෙනවා කියලා කියන හිතාගෙන, මැරෙන්නේ නැහැ වගේ ගොඩාක් කාලවලට ජීවත් වෙනවා. ඒ ජීවිතයේ අස්ථීර වූ දෙයක් මෙලෝ විශ්වාසනු කිරීම. ඊළඟට මම මේ ලෝකයෙන් එතර නොවුනොත් ඊළඟ භවගාමී ජීවිතයේ සසර සැරිසරනවා. භවයෙන් භවයට යනවා, නැවත භවයක් කටගන්නවා කියන එක අවබෝධයෙන් තොර වුණාම එයා වැරදි ක්‍රියාවන්මයි කරන්නේ. පරලොව ජීවිතයට හරි බියක් තියෙනවා නම් එයා වැරදි වලින් මිදෙන්න උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහවත් නොවන්නේ තමන්ගේ ජීවිතයේ වැරදි ක්‍රියාවන් පිළිබඳව අවබෝධයකින් තොර වුණු නිසා. අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ පරලෝ ජීවිතේ විශ්වාස කරන්නේ නැහැ. මේ ලෝකේ කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා විනෝදෙන් ඉඳලා මැරලා යන්න ඕනි කියලා හිතනවා. නමුත් බලන්න පින්වතුනි, ඒ සතුට හොයන්නේ වැරදි මාර්ගයකින් නම් එයාට දිට්ඨ ධම්ම වේදනීය කර්ම විදිහට එන්න පුළුවන්. අපරාපරිය වේදනීය කර්ම විදිහට එන්න පුළුවන්. ඒ වගේ උපපජ්ජ වේදනීය කර්ම විදිහට වෙන්න පුළුවන්. තමන් කරන්නා වූ කර්මයේ සමහර විට හොඳ කුසල කර්ම ඊළඟට ඇති වුණොත් අවෝසි වෙලා යන කර්ම වෙන්නත් පුළුවන්. කර්මයේ විපාක දීම අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ අසත්පුරුෂයා මොකද කරන්නේ? පරලොව ජීවිතයේ විශ්වාස නොකළොත් එයා අසද්ධාවෙන් යුක්තයි. ශ්‍රද්ධාවෙන් තොර වුණු තැනැත්තෙක් බවට පත් වෙනවා. මෙලව පරලොව දෙකම විශ්වාස නොකළොත් ආනෙයා එතෙන්දී කවුද වෙන්නේ? අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වූ තැනැත්තෙක් බවට පත් වෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පාදයේ විශ්වාස කරේ නැත්තා. හේතුඵල ධාම නොදැනීම නිසායි සංස්කාර හටගන්නේ කියන එක අවබෝධයකින් තොරව ක්‍රියා කරනවා නම් එයා අසද්ධාවන්තෙක්. එයා ශ්‍රද්ධාවෙන් තොර වුණු තැනැත්තෙක් අසත්පුරුෂයෙක් හැටියටයි දක්වන්නේ. මේ සංස්කාර නිසායි විඥානය හටගන්නේ. විඥානයක් තියෙන තැන නාම රූප ධර්ම හටගන්නවා. නාම රූප ඇති තැන ආයතන හයක් හටගන්නවා. ඒ ආයතන හරහා ස්පර්ශයක් හටගන්නවා. ස්පර්ශය හරහා වේදනාවක් හටගන්නවා. වේදනාව නිසා තණ්හාවක්, තණ්හාව නිසා භවයක් හටගන්නවා. භවයනය තුළ උපාදානය කරගන්නවා. උපාදානය නිසා ආන්න ඉපදෙනවා. ඉපදුන නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාස මේ ඔක්කොම හටගන්නවා. ඒවා නිසා ආය තණ්හාවෙන් එකතු කරගෙන නැවත භවයක් හටගන්නවා. ඒ හටගෙන මේ ඔක්කොම කරන්නේ නොදැනීම නිසා. නොදැනීම නිසා ආපහු යනවා. මේක චක්‍රයක් වටේ කැරකෙනවා. මේක පිළිබඳව අවබෝධයකින් තොර වූ ක්‍රියා කරන කෙනා අසද්ධාවෙන් යුක්ත වූ තැනැත්තෙක්. එයාට කියනවා අසත්පුරුෂයෙක් කියලා. ආන්න බුදුරජාණන් වහන්සේ පළවෙනියට මේනම් අසත්පුරුෂයාගේ ගති ලක්ෂණයක් හැටියට බුදුහාමුදුරුව විශ්වාස නොකිරීම ආදී බොහෝ කරුණු දේශනා කරලා තියෙනවා. මේ ධර්මයේ අහන චූටි දුව පුතා හොඳට තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. අපි හැමෝම සිද්ධ කළ යුතු දෙයක් තමයි මොකද්ද? මේ අසත්පුරුෂ ගති ලක්ෂණ බැහැර කරන්න ඕනි. බුදුහාමුදුරන්ට වඳිනකොට බුදුහාමුදුරුව තමයි මගේ ජීවිතයේ ශාස්ත්‍රෝන් වහන්සේ කියන එක අවබෝධයෙන් පන්සිල් සමාදන් වෙනකොට බුදුහාමුදුරන්ට ගාථා කියනකොට වන්දනා මාන කරනකොට දෝත් මුඳුන් දඟාගෙන වඳින්න ඕනි. ඒ වගේම බුදුහාමුදුරුව කියන්නේ කවුද කියලා අපිට අවබෝධ කරගන්න බෑ. අචින්තේය සූත්‍රයේදී පුතේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිතන්න එපා කියන කාරණා කීපයක්. බුද්ධානං බුද්ධ විසයෝ අචින්තයෝ. මහණෙනි, මේ බුද්ධ විසය අචින්තයයි. එක සීමාවක් පනවන්න බෑ. අපිට ඒක කියාදුනට තේරුම් ගන්නත් බෑ. ඒක තේරුම් ගන්න පුළුවන් තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අචින්තයෝ දේවල් හොයන්න එපා කියලා. ඊළඟට මේ ලෝක විසය, ලෝකානං ලෝක විසයෝ අචින්තයෝ. ලෝකේ කෙලවර උපත කොහේ තියනවද, මොනතරම් ප්‍රමාණයක් තියනවද කියලා හොයන්න යන්න එපා. ඒක හොයන්න බෑ. ඒක බුද්ධ විෂයට අදාළ දෙයක්. ඊළඟ ධ්‍යාන විෂයත් එහෙමයි. ධ්‍යාන වලින් ධ්‍යාන උපදවාගෙන ක්‍රියා කරන ආකාරය හොයන්න බෑ. ඒක ධ්‍යාන උපදවාගත්ත කෙනෙක් විතරයි දන්නේ. ඒ වගේම කර්මපතේ පිළිබඳව හොයන්නත් එපා. ඒකත් අචින්තයෝ දෙයක්. ඒක විපාක දෙන ආකාරය මොනවයි වගේද කියලා හොයන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ අචින්තයෝ සීමාවක් පනවන්න බැරි දේවල් හෙවීමෙන් අපේ ජීවිතේ අපි අපහසුතාවයට පත් වෙනවා. හැරෙන්න වෙන කිසි දෙයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි ශ්‍රද්ධාවන්තයි නම් ආන්න බුදුහාමුදුරුව විශ්වාස කරගන්න ඕනි. ධම්මරත්නේ විශ්වාස කරගන්න ඕනි, සංඝරත්නේ විශ්වාස කරගන්න ඕනි. එයින් තොර වුණු යාළුවෙක් නම් ඔයාට ඉන්නේ. එයින් තොර වුණු කෙනෙක් නම් ඔයා තුල තියෙන්නේ. ඔයා බුදුහාමුදුරුව මෙතෙක් කාලයක් විශ්වාස කිරීම ටිකක් අඩු වෙන්නම් සැලකුවේ. පන්සිල් සමාදන් වෙනකොට, බුදුහාන්ට වඳිනකොට ඔබ තුල ඒ ගුණධර්මයන් තිබුණ නැත්තම්, ඒ යහපත් පැවතුම් තිබුණ නැත්තම්, හරියට ඉටුකලේ නැත්තම් දැන් ඉඳන් ඒව අනුගමනය කරන කෙනෙක් වෙන්න, නැත්තම් ඔබ අසත්පුරුෂයෙක්, අසද්ධාවෙන් යුක්ත වූ තැනැත්තෙක් බවට පත් වෙනවා. අසත්පුරුෂ භාවය හොඳ ක්‍රියාවක් නෙවෙයි, පළවෙනි එක දක්වනවා අසද්දෝ හෝති කියලා. දෙවෙනි එක දක්වනවා මොකද්ද? අහිරිකෝ හෝති කියලා. අහිරිකෝ හෝති කියලා කියන්නේ මොකද්ද? අහිරිකෝ හෝති කියලා කියන්නේ එයාට පව් කරන්න ගත්තාම ලැජ්ජාවක් නැහැ. පව් කරන්න ගත්තාම ලැජ්ජාවක් නැති වුණාම අහිරික වෙනවා. දැන් බලන්න සමහර තරුණ තරුණියන්ගේ හැසිරීම රටාව තන කොතනද කියලාවත් අවබෝධයක් නැහැ. පව් කරන්න ලැජ්ජාවක් නැහැ. සමහර අය මේ පාපී ක්‍රියාවන් සත්ව ඝාතනය, හොරකම් කිරීම, කාමයේ වරදව හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, දැඩි ලෝභය, තරහව, මිත්‍යා දෘෂ්ටික දේවල් අනුගමනය කිරීමට කිසිදු ලැජ්ජාවක් නැතුව වැඩ කරන ස්වරූපයේ දකින්න ලැබෙනවා චූටි දුවේ පුතේ. ඇඳුමේ පැළඳුමේ ඉඳන් සංවර භාවය, කිසිදු දෙයක ඒ පිළිබඳව සැලකීමක් දකින්නවත් ලැබෙන්නේ නැහැ සමහරත් ඇඟල. අපේ සංස්කෘතිය, අපේ රටට ආවේනික අනන්‍යතාවයේ ගුණ නැගිලා තියෙන්නේ සංවර භාවය හිරි ඔත්තප්ප දෙක මත. ලෝකපාලක ධර්ම පව කිරීමට තියෙන ලැජ්ජාව හා බය. එතකොට දෙවෙනි කාරණේ දක්වන්නේ පව කිරීමට තියෙන ලැජ්ජාවක් තියෙන්න ඕනි, හිරි තියෙන්න ඕනි. කෙනෙක් තුල අහිරිකයි නම්, ලැජ්ජාවක් නැතිනම් එයාට කරන්න බැරි දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොරු කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ ලෝකේ, ඒ බොරු කියන තැනැත්තාට එතනින් එයා කරන්න බැරි වැරදි ක්‍රියාවක් නෑ, අනිත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් බලන්න අපේ ජීවිතයේ ලැජ්ජාව පිළිබඳව නැත්තං කෙනෙකුට මේ අවුවෙලා අපිව ප්‍රතික්ෂේප වෙනවානි. අපිට ගොඩක් අපේ ජීවිතය විඳවන්න වෙනවානි. අපේ ජීවිතයට ගැළපෙන්නේ නෑනි වගේ අදහසක් ආවේ නැත්තං, හිරි පැත්ත නැත්තං, ආන් එයා අසත්පුරුෂයෝ ගති ලක්ෂණ වලින් යුක්ත තැනැත්තෙක් කියලයි දක්වන්නේ. එයා අසත්පුරුෂයෙක් විදිහට තමයි විවරණය කරලා තියෙන්නේ. අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත තැනැත්තෙක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව බලන්න, මෙන්න මේ අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් තොර වෙන්න කියනවා, ලැජ්ජාවෙන් යුක්ත වූ තැනැත්තෙක් වෙන්න කියනවා. එම ලැජ්ජාවක් නැත්තම් පවක් කරන්න. ආන් එයා අහිරික කෙනෙක්, අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වූ තැනැත්තෙක් කියලා දක්වනවා. එතකොට චූටි දුවේ පුතේ, ඔයා ඇසුරු කරන යාළුව, අපේ වැඩිහිටියයි ඇසුරු කරන පුද්ගලයින්, මෙහෙම පව් කරන්න ලැජ්ජාවක් නැති කෙනෙක් නම්, එයා කියන වචනවල අසත්පුරුෂ ගති ලක්ෂණ නම් තියෙන්නේ, පරුස වචන ප්‍රකාශ කරන්නේ ලැජ්ජාවක් නැතිකම නිසායි. එයා හොඳ යාළුවෙක් නෙවෙයි අසත්පුරුෂයෙක්. කේලාන් කියනවා නම් එයා සත්පුරුෂයෙක් නෙවෙයි අසත්පුරුෂයෙක්. එයාට ලැජ්ජාවක් නැත්තං ඒ කේලම් කීමට, එයා අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වූ තැනැත්තෙක් හැටියට තමයි දක්වන්නේ. මේ හැම කාරණයක් දිහාම හොඳින් හිතලා බලන්න. මේ අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්තයි නම් ඔයා ඇසුරු කරන යාළුවෝ එයා අය තමන්ගේ ජීවිතයෙන් ඈත් කරන්න. ඔබ අතින් මේ වැරදි සිද්ධ වෙනවා නම් මෙතෙක් කාලය බුදුදහම තියෙන්නේ පුතේ අවබෝධ කරගෙන ඉගෙන ගැනීමට තමයි. ඒක නිසා ඔබේ ජීවිතයේ මේක අවබෝධ කරගන්න නම් ආන්න මේ දේවල් ක්‍රියා කරන ආකාරය තේරුම් අරගෙන වැඩ කරන්න ඕනි. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ, මේ අහිරිකය කියන එක, ලැජ්ජාව කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි කාරණය සත්පුරුෂයෙක් වීමට නම්. ඊළඟට දක්වනවා අනෝතප්පී හෝති, බය. ඊළඟ භවය තුල හරි මේ ලෝකේ හරි මට විපාක ලැබෙනවා, මම මොනවා හරි වරදක් කරාම විපාක ලැබෙනවා කියලා. මේ විපාක විඳීම පිළිබඳව පුබ්බේ නිවාසානුස්සති ඥානි භාග්‍යතුන් වහන්සේ පෙර කරපු අකුසල කර්මයන්ගේ විපාක මේ ලෝකේදී ලැබුණු ආකාරය විවිධ අවස්ථාවන්වල දක්වලා තියෙනවා. මේ දුක් විපාක ලැබෙන ආකාරය භාග්‍යවතුන් වහන්සේට පවා එවැනි අවස්ථාවන් වලට මුහුණ දීමට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ පෙර ආත්මේ කරන ලද අකුසල කර්මයන්ගේ විපාක අපේ ජීවිතයට ලැබෙනවා කියන බය ඇති කරගත්තොත් අපිට පුළුවන් මේ ලෝකේ නිදහස් වෙන්න, නැත්නම් එහෙම නැත්නම් කුසල ධර්මයන්හි නියැලෙන්න. බුදුහාමුදුරුවෝ ඒ වගේ දේශනා කරපු අවස්ථාවන් ඕන තරම් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ ජීවිතේ හැඩගස්වා ගන්න පුළුවන්. ඒ හැඩගස්වා ගන්නකොට සත්පුරුෂ ගුණධර්ම තමයි අනුගමනය කරන්න වමනා කරන්නේ. ඒක නිසා පින්වතුනි, අපි තේරුම් ගන්න අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් මේ පවට තියෙන බය කියන එක ඇති කරගන්න ඕනි. එහෙම ඇති කර නොගන්නවා නම් ආන්න ඒක අසත්පුරුෂ ගතිගුණයක් හැටියටයි දක්වන්නේ. ඊළඟට අපස්සුතෝ හෝති, ඒ අල්පස්ෘතය. ඒ කියන්නේ අල්පස්ෘතය කියලා කියන්නේ අසා දැනගෙන නැති තැනැත්තා. සමහරක් වෙලාවට බලන්න බණ ගෙවල් වල යනවා, ධර්මය ශ්‍රවණය කරන්න කියලා ගෙවල් වලට ගිහිල්ලා එළියට වෙලා කතා කර කර ඉන්නවා. සමහරක් වෙලාවට බණ ගෙවල් වල පාරවල් දිගේ තමයි මිනිස්සු ඉන්නේ. බණ කියලා ඉවරුනහම තමයි ඒ ගෙදර මිනිස්සුන්ට මූණ පෙන්වන්න ගෙදෙට්ට යන්නේ. මේ අයට කොහෙද ධර්මයේ පිළිබඳව අවබෝධයක්? කාගේ හරි වැරැද්දක් අවුනාම ආන්න ඒ අය තමයි ඉස්සෙල්ලාම දෝගෙන ඉන්නේ මේ අය වැරදි කියලා කියන්න. ධර්මයේ පිළිබඳව හරි අවබෝධයක් තියෙන කෙනෙක් නම් හිත හරීම පිරිසිදුව අරගෙන යන තැනැත්තෙක් බවට පත් වෙනවා. හිත යහපත්ව ගෙනියන තැනැත්තෙක් බවට පත් වෙනවා. එතකොට බලන්න මේ අසෘතවත් වූ පෘථග්ජනයාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසෘතවා පෘථග්ජනෝ අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දැකීමට කැමැති නෑ, බුදුහාමුදුරුවෝ දකින්න කැමැති නෑ, බුදුන් වඳින්නේ නෑ. බුදුහාමුදුරුවන්ගෙන් කවුද කියලා දැනගැනීමට ඌමනාවක් කරන්නේ ජීවිතය ඔහේ ගෙවනවා. අරියානං අදස්සාවි. අරිය ධම්මේ අකෝවිදෝ. ආර්ය ධර්මය තුළ අනුගමනය කරන්න උත්සාහ කරන්නේ ඒක පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කරන්නේ නැහැ. ආර්ය ධර්මය පිළිබඳව වටහාගෙන ක්‍රියා කරන්නේ නැහැ. අරිය ධම්මේ අකෝවිදෝ. අරිය ධම්මේ අවිනීතෝ. පංචශීල ප්‍රතිපදාවන් ආදී සීලාදී ගුණධර්මයන් අනුගමනය කරන්නේ නැහැ. ආජීව අෂ්ටාංග සීලය ආදී සිල් පිළිබඳව මෙලෝ කිසිම දැනීමක් ඇති තැනැත්තන් බවට පත් වෙන්නේ නැහැ. මේ ලෝකේදී අනුගමනය කරන්නෙත් නැහැ. පරලොවට හිත පිණිස වැඩ කරන්නෙත් නැහැ. පෝයේ දවසට අටසිල් දසසිල් ආදී සීලාදී ගුණයන් අනුගමනය කරන්නෙත් නැහැ. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී ගුණධර්මයන් පෝෂණය කරන්නේ නැහැ. ඊතර වීම අනුගමනය කරන්නේත් නැහැ. නිස්සරණය හොයාගෙන යන්නේ නැහැ. ආස්වාදයමයි හොයන්නේ. හැබැයි ආදීනවය විඳ විඳවත් ඒකත් ආස්වාදයක් විදියට දැක දැක ජීවිතේ ගෙවනවා. එතෙන්දී බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණේ. අපේ ජීවිතේ එතකොට අපි තේරුම් අරගෙන වැඩ කරන්න ඕනි. අරිය ධම්මේ අකෝවිදෝ වුණාම එයා පෘථග්ජන භාවයට පත් වෙනවා. එතකොට බලන්න අසෘතවා පෘථග්ජනයාගේ ගති ලක්ෂණ තවත් බුදුහාමුදුරුව දක්වනවා. අරිය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මේ හික්මුණු තැනැත්තෙක් නොවුනාම එයා වැරදි ක්‍රියාවම්මයි කරන්නේ. එයාට ඒ වගේ ගති ලක්ෂණ වලින් යුක්තයි නම් එයා අසත්පුරුෂ ගති ලක්ෂණ ප්‍රගුණ කරන කෙනෙක් බවට පත් වෙනවා. ශ්‍රුතවත් වෙන්න නම්, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න නම් ආර්ය ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් මේ ධර්මයේ අනුගමනය කරන්න, ධර්මයේ අහමින් ධර්මියත් එක්කම ජීවත් වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයම අනුගමනය කරන්න උත්සාහ කරන්නේ. තමන්ගේ ගෘහස්ථ ජීවිතය උනා සකසාගන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මකාරණාවන්ට අනුව තමයි ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයාගේ ගති ලක්ෂණය බවට පත් වෙන්නේ. ආර්යයන් වහන්සේලා හැම වෙලාවෙම දකින්න කැමති බුදුහාමුදුරෝ සංඝරත්නය ආදී මහා සංඝරත්නය හැම වෙලාවෙම දකින්න කැමති ඒ ඇසුර තමයි ප්‍රිය කරන්නේ. ඒ ඇසුර ප්‍රිය කරන්නේ වෙන දේවල් වලට නෙවෙයි, සැබවීම මගේ ජීවිතය ලස්සන කරගන්න ගුණධර්මයන් පෝෂණය කිරීම එකම අරමුණු කරගෙන තමයි ඇසුරු කරන්නේ. ඒ තමයි ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයන් ඇසුරු කරනවා නම් ආන්න ඒ අයගේ ස්වභාවය. ඊළඟට මේ ධර්මයේ හික්මුණු කෙනෙක් බවට පත් වෙනවා. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරමි, පෝයට අටසිල් දසසිල් රකිමි, ජීවිතේ ගෙවාගෙන යනවා. ආන්න සත්පුරුෂයෙක් හැටියට තමන්ගේ ජීවිතයේ ලස්සන ස්වභාවයට පත් කරගන්නවා. පින්වතුනි, එනම් මේ ජීවිතේ ලස්සන කරගන්න නම් ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න ඕනි. අශ්‍රුතවත් වූ පුතජ්ජනයෙක් වුණොත් එම අශ්‍රුතවත් භාවය තුළ අසත්පුරුෂ ගති ලක්ෂණමයම ඉස්මතු කරන්නේ. සත්පුරුෂයෙක් වෙන්න බෑ. බුදුහාමුදුරන්ගේ ධර්මයට පරිබාහිරව, ඒ කියන්නේ අකුසල කර්මයන්ම සිද්ධ කරමින් යම්කිසි කෙනෙක් ජීවන වෘතිය ගෙවණියනවනම්, ජීවිතේ ගෙනියනවනම් එයාගේ ජීවිතය දුක් විපාක ගෙන දෙන තැනකටම තමයි එයා ගෙනියමින් පවතින්නේ. ඒක නිසා අන්න ශ්‍රුතවත් භාවයට පත් වෙන්න, ධර්මයේ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බවට පත් වෙන්න. නිරන්තරයෙන්ම ධර්මය මොනවද, මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක් ගැනද, ඒ ධර්මය තුළ විස්තර වෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක අවබෝධයක් ඇති කරගෙනම ජීවත් වෙන්න ඕනි. ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න නම් එහෙම නැත්තම් අශ්‍රුතවත් වූ කෙනෙක් බවට පත් වෙනවා. ආනෙතේ අපස්සුතෝ බවට පත් වෙනවා. බොහෝ දේවල් නොඇසූ කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට දක්වනවා කුසීතෝ හෝති. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මැලි කෙනෙක් බවට පත් වෙන්න එපා කියලා. කුසීතෝ හෝති. මේ ධර්මය අනුගමනය කරන්න කම්මැලි කෙනෙක් වෙන්න එපා. නිරන්තරයෙන්ම වීරිය වඩන්න. වීරිය වඩන්න කියන්නේ මොකක්ද? සතර සම්‍යප්පදාන වීරිය වඩන්න කියලයි කියන්නේ. ඒ වීරිය මෙතෙක් කාලයක් අපේ ජීවිතයේ වැරදි ක්‍රියාවන් කරගෙන ආවනම් මොනවාරි. උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම්, මේ උපන්නා වූ අකුසල ධර්මයන් පහනාය ප්‍රහාණය පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පජහති. මේ උපන්නා වූ වැරදි කාම විතර්කයන්, මේ වැරදි කාම දෘෂ්ටීන් මෙතෙක් කාලයක් මගේ ජීවිතයේ තුල මං වැරදි ක්‍රියාවන් අනුගමනය කරගෙන ආවන. ආනේ සියලුම වැරදි ක්‍රියාවන්ගෙන් මිදීම පිණිස මම මේ ධර්මය අනුගමනය කරනවා කියන අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕනි. මගේ ජීවිතය තුළ ඇති වුණු ඒ පාපී ක්‍රියාවන් මං ප්‍රහාණය කරන්න ඕනි. මේ වැරද්ද මගේ අතින් හැමදාම වෙනවා. මේ වැරද්ද මං සිද්ධ කරලා තියෙනවා. මේ වැරද්ද මගේ ජීවිතයෙන් මං අයින් කරගන්න ඕනි කියලා කරන්න ඕනි. අසත්පුරුෂයාගේ ගති ලක්ෂණයේ තමයි එවැනි දේවල් ඉවත් කරගන්න කම්මැලි වෙනවා, ඒවට උත්සාහවත් වෙන්නේ නැහැ. ඊළඟට බලන්න, අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පජාති. බලන්න, මෙන්න සමාජයේ බොහෝ දෙනෙක් වැරදි කරනවා වෙන්න පුළුවන්. දුවේ පුතේ, ඔයා ඇසුරු කරන ළමයි සමහරක් අය වැරදි කරනවා වෙන්න පුළුවන්. තරුණ අය, තරුණ තරුණියෝ එකතු වෙලා වැරදි කරනවා වෙන්න පුළුවන්. වැඩිහිටියයි අය වැරදි කරනවා වෙන්න පුළුවන්. ඔබ ඕනෑම කෙනෙක් ඇසුරු කරන්න. හැබැයි ඒ ඇසුරු කර පමණින් ඔවුන් තුළ තියෙන වැරදි ක්‍රියාවන් කිසි දෙයක් ගන්න උත්සාහවත් වෙන්න. ඕනෑම වැරදි කෙනෙක් තුළ වුණත් යට සැඟ වෙලා හෝ හොඳ ගතිගුණ තියෙනවා. ආනේ සැඟවෙච්ච ගතිගුණය හඳුනා ගන්න, හොඳ දේ හඳුනා ගන්න. ඒ හොඳ ගතිගුණේ හඳුනාගෙන හොඳ දේ තේරුම් අරගෙන ඒ අනුව ජීවිතයේ ගෙවන්න ඕනි. එහෙම ගෙවනකොට තමයි අපේ ජීවිතේ ගොඩාක් ලස්සන තැනකට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්තම් කුසීතෝ වුණොත්, එහෙම හීන වීරයෙන් යුක්ත වුණොත්, එහෙම අපේ ජීවිතයේ අවලස්සන තැනකට තමයි ගෙනියන්නේ. අපි එහෙනම් උත්සාහවත් වෙන්න ඕනේ මොනවටද? උපන්නානං කුසලානං ධම්මානං. මේ උපන්නා වූ කුසල කර්මයන් මම මෙතෙක් කාලය බුදුන් ඇඳන දෙමව්පියන්ට සැලකුවානං, ගෞරව සම්මාන බුමාන දැක්වානං, මම හොඳ වචන නම් කතා කරේ, ප්‍රාණඝාතය කරලා නැත්තම්, අදත්තාදානය කරලා නැත්තම්, කාමිත්‍යාචාරය කරලා නැත්තම්, බොරු කීමක්, කේලං කීමක්, පරුස වචන කීමක්, හිස් වචන කීමක් මා තුළ සිද්ධ වෙලා නැත්තම්, මම පරිත්‍යාග චේතනාවම් නම් ඇති කරගෙන තියෙන්නේ, තරහ යන්නේ නැත්තම් මට ඒ හිතේ හැමදා මෛත්‍රී, කරුණාව, දයාව, අනුකම්පාව නම් ඇති වෙන්නේ, බුදුහාමුදුරුවෝම විශ්වාස කරගෙන ධර්මයේ තුළම හැසිරෙමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නිවන කරාම නම් හිත මේවන්නේ. මෙතෙක් කාලයක් ඔය ටිකෙන් මොනවා හෝ ජීවිතයට එකතු කරගෙන තියෙනවා නම් ආන් ඒක තව තව ඇති කරගෙන ඉස්සරහට යන්න. මෙතෙක් දවසක් අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය, මේ තමන් තුළ මෙතෙක් කාලයක් මේ කුසල ධර්මයන් උපදවාගෙන නැත්තම් උත්සාහවත් වෙන්න කියලා කියනවා. අර කුසීත භාවය නැති කරගන්න කියනවා. මෙන්න මේ ගුණධර්මයන් ඇති කරගෙන ඉස්සරහට යන්න. ඒ තුල මේ හොඳ ගුණධර්මයන් කිරීමට උත්සාහයක් නැත්නම් එයාට කුසීතයි කියලායි කියන්නේ. කම්මැලි කියලායි කියන්නේ. කම්මැලි වෙන්න එපා, අප්‍රමාදී වෙන්නයි කියලා කියන්නේ. අප්‍රමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං. අප්‍රමාද වෙන්න කියලා කියන්නේ අමූර්ත පදේ කරා යන්න, ඒ කියන්නේ නිවන කරා හිත මේවන්. ඒකට අවශ්‍ය කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අනුගමනය කිරීම. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එකක් තමයි මොකද්ද? සතර සම්‍යප්පදාන වීරය කියලා කියන්නේ. මේ කුසීත නොවී මේ සතර සම්‍යප්පදාන වීරය ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරනවා නම්, උපන්නා වූ අකුසල් නැති කරන්න උත්සාහ කරනවා නම්, නූපන්නා වූ අකුසල් නොගැනීමට උත්සාහ කරනවා නම්, උපන්නා වූ කුසල් වැඩි දියුණු කරන්න උත්සාහ කරනවා නම්, නූපන්නා වූ කුසල් උපදවා ගන්න උත්සාහ කරනවා නම්, ආන්න ඒ ජීවිතය ගොඩාක් ලස්සන වෙනවා. නිවන කරා මිහෙවන තැනැත්තෙක් බවට පත් වෙනවා. අර කුසීත භාවයේ ගිලිහුණු කෙනෙක් බවට පත් වෙනවා. කුසීත භාවයෙන් තොරව හොඳ තැනකට පත්තුණු කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් පින්වතුනි, මේක හොඳට තේරුම් අරගෙන ක්‍රියා කරන්න, මේ කම්මැලි භාවයෙන් මිදෙන්න ගුණධර්මයන් සත්පුරුෂ භාවය ඇති කරගන්නම අපේ ජීවිතේ මෙහෙවා ගන්න ඕනි. එහෙම මෙහෙවා ගන්නකොට අර ඇසුරු කරන පුද්ගලයන් පවා අපිට හඳුනා ගන්න පුළුවන් මෙයා නම් ඇසුරට හොඳයි, මෙයා ඇසුරට හොඳ නෑ, මෙයා නම් සත්පුරුෂයෙක්, මෙයා නම් අසත්පුරුෂයෙක් කියන එක සත්පුරුෂ අසත්පුරුෂ ගුණධර්ම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නොවුනොත් ප්‍රමාද වුවොත් මච්චුනෝපදං මාර්යාගේ වසඟයට තමයි යන්නේ, දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුට්ටස්සති හෝති, ඒ කියන්නේ මුලා වූ සිහි ඇති තැනැත්තෙක් බවට පත් වෙනවා. සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං, මේ සිහිය පිහිටවා ගන්න නම් අවිද්‍යාව, ව්‍යාපාදේ, මේ මිච්ඡා දිට්ඨික දේවල් නැති කරලා දාගන්න ඕනි. හරියටම සිහිය පිහිටවන්න ඕනි. සිහිය පිහිටවන්න නම් සතර සතිපට්ඨානය වඩන්න ඕනි. කායේ කායානුපස්සින්, වේදනාසු වේදනානුපස්සින්, ධම්මේ ධම්මානුපස්සින්, චිත්තේ චිත්තානුපස්සින්, මේ සතර සතිපට්ඨානේ එකින් එක වැඩිම සිද්ධ කරන්න ඕනි. සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවල එක කාරණයක් තමයි මේ සතර සතිපට්ඨානේ වැඩිම. මේ කාරණා හතර අනිවාර්යයෙන්ම ජීවිතේ ප්‍රගුණ කරන්න ඕනි. ඒක තුල තමයි නිවන තියෙන්නේ. සතිපට්ඨානේ සිහිය පිහිටුවා ගැනීමට ක්‍රියා කරන්න ඕනි. නිවැරදි සිහිය පිහිටෙවුවොත් තමයි අපේ ජීවිතයේ සත්පුරුෂ භාවය ඇති කරගැනීමේ හැකියාව තියෙන්නේ. සිහිය මුලා වෙන්නේ නැති වෙන්නේ. ඇයි ඒ? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි, මේ ලෝකේ එක මාර්ගයක් තමයි මිනිසුන්ට විසුද්ධිය, පිරිසුදු වීම පිණිස යන්න තියෙන. ඒ මොකද්ද? ශෝක පරිද්වානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, ඥායස්ස අධිගමාය. එනම් මේ දුක් දොම්නස් ශෝක පරිදේවාදී දේවල් නැති කරලා දාන්න. නුවණ මේවල නිවනට යන්න නම්, පරම නිෂ්ඨාව සැපයට යන්න නම් අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි සතර සතිපට්ඨානේ පිහිටවීම. හිත දියුණු කරන්න ඕනි. කය පිළිබඳව හොයන්න ඕනි. කය පිළිබඳව මෙහෙවන්න ඕනි. එහෙම හිතෙන්නේ නැත්තම් භාවනා කරන්න, හිත මෙහෙවන්න, හිත පිහිටුවාගෙන ක්‍රියා කරන්න, ගුණධර්මයන් පෝෂණය කරන්න යම් කිසි කෙනෙකුට හිතෙන්නේ නැත්තම් ආනෙයා තුල තියෙන්නේ දුර්ගුණයන් තමයි. අසත්පුරුෂ ගති ලක්ෂණ තමයි බුදුහාම දක්වන්නේ. එයා අසත්පුරුෂෙක්. නිවන කරා හිත මෙහෙවීමක් නැත්තම් එයා අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්තයි. භාවනා කරන කෙනෙකුට එයා අවඥාවට කතා කරනවා නම්, භාවනා කරන කෙනෙක් තුල තියෙන ගුණධර්මයන් පිළිබඳව හරියට නොදකිනවා නම්, ඒවා වටිනා විදිහට නොදකිනවා නම්, එයා ඒක තුල තියෙන්නේ මොනවද? දුර්ගුණයන් තමයි ඉස්මතු කරලා තියෙන්නේ. අසත්පුරුෂ ගති ලක්ෂණ තමයි ඉස්මතු කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දක්වන්නේ නම් මේ අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් තොර වෙන්න කියලා, මුලා වෙන්න එපා කියලා. සිහි මුලා වෙන්න එපා කියලායි කියන්නේ. සිහි මුලා වුණොත් මොකද වෙන්නේ? සිහි නැති කෙනෙක් වුණොත් එහෙම එයා තුල තියෙන්නේ අසත්පුරුෂ ගති ලක්ෂණ. ඊළඟට මේ අසත්පුරුෂයෙක් වීමේ අන්තිම කාරණය දක්වනවා දුප්පඤ්ඤෝ හෝති. දුප්පඤ්ඤෝ කියලා කියන්නේ දැන් හිත මොකද වෙන්නේ? වීරියත් වඩනවා, සිත සමාධිගත කරන්නත් කටයුතු කරනවා. ආන් එතෙන්දී විදර්ශනා විදියට මේක වඩන්න ඕනි. ඇති වෙන, පවතින, නැති වෙන සෑම වස්තුවක් පිළිබඳවම අපි දකින්න ඕනි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට. මේ සෑම වස්තුවකම මාගේ ශරීරයේ ඉඳන්, මාගේ සිතේ ඉඳන්, සිතුවිලිවල ඉඳන් සෑම දෙයකම ස්වභාවය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. උප්පාදටිති භංග. මේ විදියට හැම දෙයක් දිහාම දැකලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ආන් එතනින් එහාට සිත මෙහෙවලා ඥානය වඩලා විමුක්තිය, සම්මා විමුක්තිය කරා හිත මෙහෙවන්න ඕනි. සමාධිගත වුණ සිත එතනින් එහාට මෙහෙවන්න ඕනි නිවන කරා යන්න. ආයේ නිවන කරා මෙහෙවනකොට ආන් එයාගේ හිත තුළ ඇති වෙන මොනවාද? උතුම් වූ ගුණධර්ම ඇති වෙනවා. ඒ සත්පුරුෂ ගුණධර්මයන් පෝෂණය වෙනවා. සත්පුරුෂ ගුණධර්මයන් පෝෂණය වෙනකොට එයා නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයේ ලස්සන කෙනෙක් බවට පත් වෙනවා. ඒකට ප්‍රඥාව මෙහෙවන්න වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් යුක්තව අනුගමනය කරන්න වෙන. හේතුඵල ධහම අවබෝධ කරගන්න වෙන. ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට විදර්ශනාවන් වඩලා කෙලෙස් සම්පූර්ණයෙන් නසලා රහත් කෙනෙක් බවට පත් වෙන්න ඕනි. එහෙම නොවුනොත් ඒ මාර්ගයට ප්‍රවේශ වීම අනුගමනය නොකරනවා නම් ඒව ප්‍රතික්ෂේප කරනවා නම් ආන්න එයාට දක්වනවා අසත්පුරුෂයා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වූ තැනැත්තා ඒ වගේ වැරදි ක්‍රියාවන් සිද්ධ කරනවා විතරක් නෙවෙයි. අත්තානංච අප්පස්සුතෝ හෝති පරංච අප්පස්සුතේන සමාදපේති. තමන් විසින් විතරක් නෙවෙයි, තමන් වැරදි ක්‍රියාවන් කරනවා විතරක් නෙවෙයි, ඔය වැරදි ක්‍රියාවන් ටිකේ අනිත් කයත් යොමු කරවනවා. කම්මැලි කරවනවා, ධර්මය අහලා වැඩක් නැහැ කියලා කියනවා, භාවනා කරලා වැඩක් නැහැ කියලා කියනවා, ගුණ ධර්මයන් පෝෂණය කළා වැඩක් නැහැ කියලා කියනවා, වැරදි දේවල්මයි හොඳයි කියලා පෙන්නන්නේ, විනෝදේ විදිහට පෙන්නන්නේ. ආන්නේ අය අසත්පුරුෂයන් හැටියට තමයි දක්වන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අසත්පුරුෂ ගති ලක්ෂණ අයින් කරන්න, ඔබ හොඳ ගුණ ධර්මවල පෝෂණය කරන අය ඇසුරු කරන්න, යහපතේ යොදවන අය ඇසුරු කරන්න, ඒ සත්පුරුෂ ගුණ ධර්මයන් යොමු කරන්න, ඔබ සද්ධාවේ පිහිටවන අය, ඔබ ලැජ්ජාව ඇති කරවන අය, පවට බය ඇති කරවන අය, ඒ වගේම ඔබව බහුශ්‍රුත භාවයට ඇති කරන ධර්මය අවබෝධ ලබා දෙන අය, ඒ වගේම ඔබගේ ජීවිතයේ වීරිය ඇති කරවන අය, ඒ හැම දෙයක් පිළිබඳවම ඊළඟට සීය නිවරදිව පිහිටවන, හිත සමාධිගතව කරවන ආන් ඒ වගේ දරුව තමයි ඇසුරු කරන්න ඕනි, එවැනි මිතුර තමයි ඇසුරු කරන්න ඕනි, එවැනි වැඩිහිටියෝ තමයි ඇසුරු කරන්න ඕනි. ඒ ඇසුරු කිරීම තමයි සත්පුරුෂ ගුණ ධර්මයේ බවට පත් වෙන්නේ. එහෙනම් දුවේ පුතේ, අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕනි, මේ ලෝකයට පහළ වුණු උතුම්ම සත්පුරුෂයන්න් වහන්සේ තමයි භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට උන්වහන්සේගේ ධර්මය මහා සංඝරත්නය මාර්ගඵලලාභී උත්තමයන්, ඒ ධර්මය අනුගමනය කරන අය වැඩිහිටියන්, ඒ ධර්ම මාර්ගය යන හැමෝම සත්පුරුෂයන් තමයි. එතනින් තොර වූ අය අසත්පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වූ අය. එහෙනම් ධර්මය අනුගමනය කරලා සත්පුරුෂ භාවයෙන්ම නිවන කරා යන්නම මේ ධර්මය උපකාරී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලබාගත්තා වූ පුණ්‍ය ශක්තිය පළමුවෙන් ඉෂ්ඨකාමී පින් කැමැති සම්‍යද්දෘෂ්ටික සියලු දෙවියෝ අනුමෝදන් වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණින් සැනසීම පිණිසම දෙවියන්ඩ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මිය ගියා වූ සමත් මේ පින් අනුමෝදන් වේවා, දුකෙන් මිදේවා, නිවන් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මේ උතුම් ධර්මය ප්‍රචාරය කරන විකාශනය කරවන්නා වූ හිරු FM මාධ්‍ය ඇතුළු මේ මාධ්‍ය ගණනාවේම සභාපතිතුමා හැටියට කටයුතු කරන, මේ හැම දෙයක්ම ක්‍රියා කරන්නා වූ රේනුද සිල්වා මැතිතුමාටත්, එම නිවසේ සියලුම දෙනාටත්, එවැගේම හිරු FM කාර්ය මණ්ඩලය ඇතුළු මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලය හැම දෙනාටමත්, මේ ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී ඔබ සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍යශක්ති එකාකාරව පිහිටාවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා, දීර්ඝායස ලැබේවා, මෙලොව සැපවත් වේවා, අවසන නිවන් දකින්නම හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද සෙනසුරාදා හිරු සදහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොල ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී, ඇරෑපොල ජාතික පාසලේ ආචාර්ය, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, කියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.